ගරු මුදල් ඇමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්ථාවර නියෝග 27.2 යටතේ ගරු අනුර දිසානායක මැතිතුමා විසින් අහන අසන ලද ප්‍රශ්නයට පිළිතුර එක බහලුම් 241ක් මේ රටට ගෙන්වා ඇත. 1-2 මෙම බහලුම් ගෙන්වා ඇති කාල සීමාව වෙන්නේ 2017 සෙප්තැම්බර් මාසේ 28 දින සිට 2018 මාර්තු 2 දින දක්වා. රේගු දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳව කළ මූලික පරීක්ෂණය පරිදි අනාවරණය වී ඇති කරුණු අනුවයි මේ උත්තරය අපි පදනම් කරගන්නේ. එයින් 111ක් කොළඹ වරායේ රඳවා ඇති අතර ඒවායේ ආනයනකරුවන ETL Colombo Private Limited ද දැනුම් දෙන පාර්ශවය Notifying Party Ceylon Metal Processing Corporation Private Limited ද වේ. බහලුම් 103ක් හේලීස් ෆ්‍රී සෝන් සමාගම විසින් වරායෙන් මේ වෙනකොට නිදහස් කරගෙන තියෙනවා. 21/5/2019 දින රේගු අධ්‍යක්ෂක ජෙනරාල් වෙත ලැබෙන තොරතුරකට අනුව නිදහස් නොකළ අපද්‍රව්‍ය අඩංගු බහලුම් 65ක් CICT අංගණය වෙත ගොඩබා ඇති බව අනාවරණය විය. ඒ අනුව රේගු අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය ශ්‍රී ලංකා රේගු සමාජ ආරක්ෂණ අංශයේ නිලධාරීන් වෙත පරීක්ෂා කිරීම සඳහා නියෝග කර ඇත. එම පරීක්ෂණ කටයුතු මැයි 24 වෙනි දින CICT ආයතනයේ බහලුම් අංගණයේදී සිදු කරන ලදී. එම පරීක්ෂණය සඳහා ආනයනකරු සහ නැව් ඒජන්තවරයා වන ETL Colombo Private Limited ප්‍රධාන විධායක නිලධාරී ශශි කුමාරන් මුතුරාමර් මහතාද මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ද සහභාගි කරගන්නා ලදී. නැව්ගත කිරීමේ ලේඛන shipping documents විශ්ලේෂණ කිරීමේදී ආනයනකරු ලෙස ETL Colombo Private Limited සහ දැනුම් දෙන්නා ලෙස Ceylon Metal Processing බව තහවුරු වී ඇත. මේ පරීක්ෂණයේදී එම ද්‍රව්‍ය මිශ්‍ර අපද්‍රව්‍ය බවත් mix waste බවත් බාසල් සම්මුතියට පටහැනිව උල්ලංඝනය කර ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ව අනුමැතියකින් තොරව මේ රටට ගෙන්වා ඇති බව තහවුරු ඇත. අද වශයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය වරායට ගිහිල්ලා මේ තියෙන මේ කෙන්ටර්නේ කීපයක් පරීක්ෂා කරන්න ගියාමත් අද වශයෙන්ම පරීක්ෂා කරන්නට බැරි තරම් මේ අපද්‍රව්‍ය කුණු වෙලා පණුව ගහලා තියෙනවා. මේ දැන් මේ මෙතන ඇත්තම තියෙනවා යූස් මෙටල් consignment කියලා තියෙනවා. මේ කුණු වෙච්ච මැට්‍රස් යූස් කාපට් කන්ටේනර්ස් තියෙනවා. ඒ කාපට් වල මඩෝලින් වැහිලා ප්ලාස්ටික් and birds feathers අර කොට ඇතුලේ තියෙන කුරුල්ලන්ගේ පිහාටු තියෙනවා. ඒ වගේම මේවයි තියෙන මේ පණුව ගහපු අර කීටෝ පිරිලා ඉන්නවා. ඒ වගේම කැදිච්ච වීදුරු කටු පවා තියෙනවා. අත වශයෙන්ම කියනවා නම් මේක මම නම් දකින්නේ මහා ජාතික අපරාධයක් හැටියට. මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා අපි කවුරු හරි ඕස්ට්‍රේලියාව වගේ රටකට ගියොත්, ඇමරිකාව වගේ රටකට ගියොත් පුංචි කෑම ටිකක් උයපු කෑම ටිකක් ගෙනිච්චත් ඒ අය ඒවා ගෙනියන්න දෙන්නේ අත්අඩංගුවට ගන්නව. මොකද ඒ අය කියන්නේ මේකෙන් ඒ රටේ පරිසරයට එහෙම නැත්තම් දේශගුණයට එහෙම නැත්තම් සත්ව වගාවට එහෙම නැත්තම් කෘෂිකාර්යයට විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ඉතාමත්ම තදබල නීති රීති තියෙද්දිත් මේක ගෙන්නලා තියෙනවා. මේක ෆයිටෝසැනිටරි රෙගුලේෂන්ස් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ වගේම බාසල් කන්වෙන්ෂන් යටතේ ආපනේ මේ අපද්‍රව්‍ය හැසඩස් වේස් ආනයනය කිරීම තහනම් කරලා තියෙනවා. අත වශයෙන්ම ඒ වගේම අපේ කස්ටම්ස් ඕඩිනන්ස් එකත් උල්ලංඝනය කළා තියෙනවා, වයිලේටින් ඇක්ට් නම්බර් 47 of 1980. ඒ කියන්නේ මේ එන්වයරන්මන්ට් ඇක්ට් එකත් පරිසර ඒ පනතත් මේ තුළින් උල්ලංඝනය වෙලා තියෙන බව අපිට පැහැදිලි. ඒ නිසා තමයි අත්තවස්සේම මේක මහා ජාතික ප්‍රශ්නයක් ඇති කරන්නට පුළුවන් ජාතික අපරාධයක් හැටියටයි අපි සලකන්න ඕනේ. දෙක, ආනයන කරන ලද අපද්‍රව්‍ය සහිත බාලුම් කොපමණ ප්‍රමාණයක් රටින් බැහැර කොට තිබේද, කොපමණ ප්‍රමාණයක් රට තුළ පවතීද, යථෝක්ත පරීක්ෂණ ප්‍රකාරව හේලිස් ෆ්‍රීසෝන් ආයතනය ආනයන කළ බහුලුම් 130 අතරින් බහුලුම් 17ක් දැන්ට ප්‍රතිඅපනයන කර ඇත. එයින් බහුලුම් 15ක් 2017, 12, 21 දෙන ඉන්දියාවට හා බහුලුම් 2ක් 2017, 12, 14 දින ඩුබායි වෙත ප්‍රතිඅපනය කර ඇත. මෙම බහුලුම් වල අඩංගු සම්පූර්ණ අපද්‍රව්‍යවල මුළු බර කිලෝග්‍රෑම් 29,64,850ක් ලෙස රේගු සටහන් වල සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව අපනය කළ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 283,405ක් වේ. එයින් කිලෝග්‍රෑම් 181,000ක් කිසිදු පිරිසැකුසුමකින් තොරව අපනයන කර ඇති අතර ඉතිරි කිලෝග්‍රෑම් 102,405ක් පිරිසැකසුම් කර ප්‍රතිආපනය කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. තුන, කටුනායක වෙළඳ කලාපය තුළ ඇති අපද්‍රව්‍ය තොග හා කොළඹ වරාය තුළ ඇති අපද්‍රව්‍ය බහලුම් සියල්ලම විධිබත් පරීක්ෂාවක් යටතේ ප්‍රතිආපනය කිරීම කටයුතු යොදන්නේද? මෙම අපද්‍රව්‍ය ආනයනය කිරීම බාස්සල් සම්පුතියට සම්පූර්ණයෙන්ම පටහැනි බැවින් නැවත ප්‍රතිආපනය කරන මෙන් හේලිස් ෆ්‍රීසෝන් ආයතනයට ශ්‍රී ලංකා රේගුව දන්වා ඇත. ඇත්ත වශයෙන්ම මේක ප්‍රතිආපනය කරනවායි කිව්වම මේක වෙනත් රටකට යැවීම නෙමෙයි, ඇත්ත වශයෙන්ම ආපු දිහාවටම අයිමත් යවන්න ඕනේ. මොකද අපි මාධ්‍යනුත් දැනගන්න ලැබුණා මේ වෙනකොට මහ බ්‍රිතාන්‍යෙත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවායි කියලා. විශේෂයෙන්ම ඒ රට තුළින් මේ වගේ භයානක අපද්‍රව්‍ය ලංකාවට ආවේ කොහොමද කියන එක අපි හොයාගන්න ඕනේ. රේගුවෙන් මුදා නොගත් බහලුම් 111 ආනයනකරු හා ෂිපින් ඒජන්ට් ලෙස හඳුනාගත් පුද්ගලයන් හා ආයතන වෙත එම බහලුම් නැවත කඩිනමින් ප්‍රතිආපනය කරන ලෙස අපි රේගුව නියෝග කර ඇත. මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට අදාළ නීතිමය පියවරු ගනු ලබන්නේද? ඔව්, ඇත්ත වශයෙන්ම මෙම ආනයන්ට සම්බන්ධ වූ සියලු පාර්ශ්වවලට එරෙහි විධිමත් රේගු පරීක්ෂණ පවත්වා හඳුනාගත් වැරදිකරුවන්ට රේගු ආඥා පරිතය යටතේ විධිවිධානවලට අනුව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත. ඇත්ත වශයෙන්ම දැන් තියෙන නීති අනුව මේකේ සාමාන්‍යයෙන් පුළුවන් මෙහි වටිනාකමට වඩා 3 ගුණයක් ෆයින් කරන්න දඩ ගැසීම. නමුත් මම නම් හිතන්නේ ඒක කිසිසේත්ම ඔව් දෙමරේජෝල්ට අමතරව ඒ ෆයින් එක කොහොමත් 3 ගුණයක් තියෙන්නේ. නමුත් මේ කරපු අපරාධය අනුව 3 ගුණයකුත් මදි. මං අපි ඇත්ත වශයෙන්ම මේ අයට විරුද්ධව ක්‍රිමිනල් චාර්ජර්ස් ගෙන්න පුළුවන්ද කියලා සොයා බලන්නට අපේ නීතිඥවරුන්ට දැන්තමත් උපදෙස් දෙලා තියෙනවා. තවද වෙනත් පාර්ශ්වයක් විසින්ද දැනටමත් නඩුවක් ගොනු කර ඇති අතර එම නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ අංක 303/219 යටතේ රිට් අඥාවක් නිකුත් කර ඇත. එම රිට් අඥාව අනුව ගරු නීතිපති විසින් 2019/07/25 රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත 2019/07/29 දක්වා වරායේ රඳවා ඇති සියලුම බහලුම් සහ හේලිස් ෆ්‍රීසෝන් ආයතන තුළ රඳවා ඇති බහලුම් එලෙසම තබා ගැනීමටත් අධිකරණ නියෝගයක් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. මේ රටට අපද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉඩකඩ සැලසූ 2003/07/11 වැනි දින නිකුත් කළ අංක 118/18/30 දරන ගැසට් පත්‍රය අවලංගු කිරීමට කඩිනමින් පියවර ගන්නේද? මේ දක්වා ඇති අංක 118යි ස්ට්‍රෝක් 30 සහ 2013 7/11 දිනැති ගැසට් පත්‍රය 2013 අංක 12 දරන මුදල් පනත මගින් සංශෝධිත 2012 අංක 12 දරන මුදල් පනතේ 4 වැනි කොටස යටතේ වාණිජ කේන්ද්‍රස්ථාන ක්‍රියාකම් වලට අදාළ රෙගුලාසි පැනවීම සඳහා නිකුත් කර ඇත. විදේශීය මූල්‍ය ආයෝජනය හා අපනයන දිරිමත් කිරීම මේ රෙගුලාසි තුළින් බලාපොරොත්තු වී ඇත. ඒ අනුව පහත සඳහන් ව්‍යාපාරික කටයුතු විධිමත් කිරීම මෙම ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි වලින් අපේක්ෂිතය. අන්තරාල වෙළඳාම ඔන් රිපෝට් ට්‍රේඩ් අන්තපෝට් නේ ඔව් අක්වෙරළ ව්‍යාපාරය ඔෆ්ෂෝ බිස්නස් විදේශීය සේවාදායකයන්ට පෙරනිමි සේවා සැපීම ෆ්‍රන්ටෙන් සර්විසස් මූල්‍ය සැපියුම් දාමය කළමනාකරණය කිරීම හා බිල්ගත කිරීම මෙහෙවීම මගින් ප්‍රධාන පෙළේ ගැනුම්කරුවන්ගේ මූලස්ථාන මෙහෙයුම් කටයුතු සිදු කිරීම operations of the headquarters of leading buyers sapium seva logistic services yatokta gasat patre 6 වෙනි regulasi anuwa ihata sandahan sieluma vyapara regu aanya parate a upalekane yatate panowa eti seema kirim saha tahanam kirim sandaha yatat kara eta regu aanya parate a upalekane eti seema kirima saha tahanam kirima walata erihiva yamin යම් ව්‍යාපාරයක් කටයුතු කරන්නේ නම් ගැසට් පත්‍රයේ සඳහන් නීතිමාලාව අදාළ වෙන ඕනෑම ව්‍යාපාර ස්ථානයක් වෙත ඇතුල් වීමට සහ අවශ්‍ය පියවර ගැනීමට රේකු අධ්‍යක්ෂක ජෙනරාල් වෙත හෝ ඔහු විසින් බලය පවරන ලැබූ ඕනෑම නිලධාරියෙක් වෙත බලය ලබා දී ඇත. ආ උපලේඛනයේ ප්‍රකාර සමහර භාණ්ඩ ආනායනයේ තහනම් කිරීමට ආ සීමා කිරීමට ප්‍රතිපාදන සලකා ඇත. එනම් එක වර්තමානයේදී හෝ අනාගතයේදී බලපෑවැත්වෙන නීතියකින් රෙගුලාසියකින් දැන්වීමකින් නියෝගයකින් ප්‍රකාශයකින් ආනයනය අපනය කිරීම තහනම්මයි දක්වා ඇති භාණ්ඩ දෙක වර්තමානයේදී හෝ අනාගතයේදී බලපැවැත්වෙන නීතියකින් රෙගුලාසියකින් දැන්වීමකින් නියෝගයකින් ප්‍රකාශයකින් ආනයනය කිරීම සීමා කරන ලදයි දක්වා ඇති භාණ්ඩ. ඒ අනුව ඉහට ගැසට් පත්‍රය මගින් විදේශීය මූල්‍ය ආයෝජන සහ ආපනයන ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතරම රටට අහිතකර භාණ්ඩ ආනයනයන් තහනම් කිරීමට හා සීමා කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන සලසා ඇත. එබැවින් මෙම ගැසට් පත්‍රය අවලංගු කිරීමේ අවශ්‍යතාවයක් නිරීක්ෂණය නොවන අතර මේ තවදුරටත් ශක්තිමත් කිරීමේ යෝජනාවක් තිබේ නම් ඒ අනුව මෙම රෙගුලාසි තවදුරටත් සංශෝධනය කිරීමට හැකියාවක් පවතිනවා. ඒ අනුව ඇත්ත වශයෙන්ම අපි මුදල් අමාත්‍යාංශයත් ඒ වගේම මෙතුමාගේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයත් අපි ඇමති කමිටුවකුත් එන සතිය වෙනකොට අපි පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කමිටුව විසින් දැන්දමත් කර ඇති පරීක්ෂණ දිහා බලලා විශේෂයෙන්ම ගත යුතු නීති ක්‍රියාමාර්ග කුමක්ද ඒ වගේම ඉදිරියේදී මෙවැනි කටයුතු සිදු නොවීමට ගත කළ යුතු නීති සංශෝධන කුමක්ද කියන එකත් නිර්දේශ කරන ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. මේක මේ ප්‍රශ්නය 27-2 යටතේ අනුරිසානායක මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයක්. ඔබතුමාට අයිතියක් නැහැ පිළිබඳව. ඒ පක්ෂයේ නියෝජනය කරන විමල රත්නායක මන්ත්‍රීතුමා ඉන්නවා. එතුමාට මම අවස්ථාව දෙනවා.
ගරු කථානායකතුමනි,
ඒක මම තීරණය කරන්න.
ගරු මුදල් අමාත්‍යවරයාට අනුරිසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන ලද මේ 27-2 ප්‍රකාශයට අනුව ඔබතුමා පිළිතුරක් ලබා දුන්නා. අපි මේ ප්‍රශ්නේ අහුවා ඒ සමාගමේ මේ වගේ කියන සමාගමක් ඔබතුමාකව ETL කියලා ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලය සාමුලින්ම නම් කරන්න කියලා. සමා ඔබතුමා ඉල්ලාසක ඔබතුමා ළඟ දැන් තියෙනවා නම් දැන් කියන්න නැතිනම් ඉදිරිපත් කරන්න කියන එකත් අපි ජනතාන්ත්‍ර වශයෙන් බලාපොරොත්තු වෙනවා. මේක ඉතාමත්ම ජාතික අපරාධයක් නිසා මේ පිළිබඳව පූර්ණ දිනක පාර්ලිමේන්තු විවාදයක් අපිට ලබා දෙන්න කියන එක ඉදිරි පාර්ලිමේන්තු සතිය කණ්ඩායම් නැති රැසීම. ඔබතුමාට පුළුවන් නම් අධ්‍යක්ෂක මණ්ඩලයේ නම් ටික කියන්න.
ඇත්ත වශයෙන්ම මම සපයලා තියෙන ETA කොළඹ ප්‍රයිවට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ නම විතරයි. ඉතුරු නම් ටිකත් අපි ලබා දෙන්න.
බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රීව පොඩක් එන්න. අමරවිර මැතිතුමා ඔබතුමාට මට මම අවස්ථාව දෙන්නේ කොටයි ප්‍රශ්න අහන්න. හරි ඔබතුමා අහන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. මොකද මේක කෘෂිකාර්මික රටක්. මේ ගෙනාපු අපද්‍රව්‍ය වලින් විශාල විනාශයක් මේ රට තුළ ඇති කරන්න හැකියාව තිබෙනවා. මේ කටයුත්ත සැලසුම් සහගතව සිදු කර කාර්යයක්ද කියන එක පිළිබඳව පරීක්ෂා කිරීමට අපරාධ විමර්ශනාංශය ලවා පරීක්ෂණයක් පවත්වන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම මේකට සම්බන්ධ වෙලා තියෙන අය මේ කටයුතු කරපු ආකාරයත්, ඒ වගේම මීට පෙර මේ වගේ ගෙනාපුවා නිදහස් කරගෙන තියෙනවද, ඒවට මොකද්ද ගත්තු ක්‍රියාමාර්ග, සහ මේවට සම්බන්ධ නිලධාරී සහ දේශපාලන අධිකාරී ඉන්නවා නම් ඒවත් හෙළිදරව් කරන්න කියන ඉල්ලීම ඉදිරිපත් කරනවා. එක්කම බ්‍රිතාන්‍ය රජය කියනවා ඒ අයට තාම මේ පිළිබඳව දැනීමක් රජය මගින් කළ නැහැ කියලා. මම දැක්ක ප්‍රවෘත්තිවල වාර්තා වෙනවා ඒ පිළිබඳව ඒ නිසි දැනුම් දීමත්. ඒ වගේම මේකට රේගුවට මේක පරීක්ෂා කිරීමේ ගැටලුවක් තියෙනවා කියලා රේගු නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරා. ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් අපි අමාත්‍යතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.
ගරු ඇමැතිතුමා ඕඩර් ප්ලීස්. ඔබතුමාට මේ අතුරු ප්‍රශ්න දෙක තුනම අරගෙන එකපාර අවස්ථාව දෙන්න. බඳුරුගල ඇමැතිතුමා
කෙටියෙන්. සර් කෙටියෙන් අපි මේ ප්‍රශ්නේ මතුවෙච්ච අවස්ථාවේදී ඉතා පැහැදිලි ලෙස හිටපු මුදල් අමාත්‍යේ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2013දී 18:18 ඇලිරක් තියදරන ගැසට් නිවේදනයේ නිසා කුණු ගෙනේන්ට අවස්ථාව ලැබුණ බවට දේශීය විදේශීය වශයෙන් විශාල ප්‍රචාරයක් ගෙන ගියා. ඒ නිසා තමයි අනුරු කුමාර දිසානායක මන්ත්‍රීතුමා සඳහන් කළේ මේ ගැසට් නිවේදනය අවලංගු කරන්න ඔබතුමා ක්‍රියා කරනවාද කියලා. ඔබතුමා රට වෙනුවෙන් ඉතා පැහැදිලි වගක විය යුතු පැහැදිලි කිරීමක් කළා. ඒ ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ගැසට් නිවේදනය කුණු සම්බන්ධ ගැසට් නිවේදනයක් නෙවෙයි. මේ රටේ අන්තරාල වෙළඳාම ප්‍රතිඅපනයනය, ජාත්‍යන්තර වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා වැදගත් ගැසට් නිවේදනයක්. මේ ප්‍රකාශයෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වය තමයි මේ හා සම්බන්ධිතව කොළඹ වරායත්, හම්බන්තොට වරායත් 11 වෙනි වගන්තිය අනුව නිදහස් වරායන් බවට පරිවර්තනය වෙනවා. කටුනායක හා කොග්ගල අපනයන සැකසුම් කලාප විශේෂ බන්ධිත ප්‍රදේශ බවට, ගුදම් ප්‍රදේශ බවට පත් වෙනවා. මත්තල ගුවන්තොට පළහා මිරිජ්ජ වෙල අපනයන සැකසුම් කලාප දෙක විශේෂිත බන්ධිත කලාප බවට පත් වෙනවා. මේ වැනි රටක ජාත්‍යන්තර වෙළඳාමේ පළල් වෙනස්කම් හා අගේ එකතු කරන ක්‍රියාදාමයකට මුදල් අමාත්‍යවරයා වගකීමෙන් යුතුව ඉදිරිපත් කරලා තියෙන ගැසට් නිවේදනයක් මඩ චෝදනාවක් දාලා එතුම පිට දාන්න හදපු ක්‍රියාවලිය නිවැරදි කිරීම සඳහා ඔබතුමා මැදිහත් වීම ගැන
ගෞරවමැතිතුමා.
ඇත්ත වශයෙන්ම අපි කාගේවත් පිට මේ චෝදනාව දාන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම 2013දී ඇත්ත වශයෙන්ම ඔය ඔබතුමා කියපු ගැසට් නිවේදනය තියෙනවා. ඒක බොහොම ඒක හොඳ චේතනාවෙන් ගේන්න ඇති. නමුත් කොයිතරම් හොඳ චේතනාවෙන් ගෙනාවත් ඒවා අයථා ලෙස උපයෝගී කරගන්න පාර්ශ්වය වරින් වර ඇති වෙනවා. ඒක නිසා මෙතෙන්දි ගැසට් නිවේදනයේ වරදට වඩා ඒක නියාමනය කරන්න ඕනේ. ඒක නිසා අපි මේක අපි කවදාවත් හරි හරි ඔබතුමා දැන් ඔබතුමා මේකේ වගකීමෙන් බේරෙන්න වුණා නම් අපි බේරගමු. නමුත් හරි හරි මමත් කියන්නේ ඉතින් හරි හරි ඒක නිසා 2013 ඉතින් ඇත්ත තමයි මේ කියලා තියෙන්නේ. 2013 ඒ ගැසට් නිවේදනය ඇත්ත වශයෙන්ම අයථා ලෙස පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒ නිසා ඒ ගැසට් නිවේදනයට මම දොස් කියන්නේ නැහැ. ඒක නිසා අපි ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ ඇඟිලි දික් කර ඉන්නේ නැතුව ඇත්ත වශයෙන්ම මේ වගේ මහා මේක ජාතික අපරාධයක් මම පිළිගන්නවා. ඇත්ත වශයෙන්ම අර අපේ මහින්ද අමරවීර මේ මන්ත්‍රීතුමා කියපු විදිහට මේ තුලින් මේ රටේ කෘෂිකර්මයට පවා මහා වසංගතයක් ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. අනේ ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයේදී අර මං කියපු විදිහට නීතිමය පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ගම වුණාද, පවතින නීතිය මදි නම් අපි ඇත්ත වශයෙන්ම ඒ නීතිය සංශෝධනය කරන්නේ කොහොමද මේ හැම දෙයක්ම බලලා අපේ අමාත්‍යාංශ කමිටුව ක්‍රියාත්මක වෙලා වාර්තාවක් සැපයූ විගස යලි වතාවක් අපි පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් දැනුවත්
බොහොම ස්තුතියි වරප්‍රසාද ප්‍රශ්නයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අනන්සිංහ මැතිතුමා ඔබතුමා ඉදිරිපත් කරපු ලිපියට සීමා කරන්න ඕනේ
හොඳයි නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මගේ වරප්‍රසාද කඩවීම හා මූලික ඓතිහාසිකම් වලට බලපෑම් එල්ලීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන තෙවන පැහැදිලි කිරීම මේ තෙවන වරප්‍රසාද ප්‍රශ්නයේ විදියට තමයි ඉදිරිපත් කරන්නේ. මොකද මේ අකණ්ඩව
ඔබතුමා මේ ලිපියේ කියන කාණට විතරක් සීමා කරන්න කරුණා කළා.
හොඳයි. අකණ්ඩව ප්‍රශ්න පැන නැගෙන හින්දා තමයි මම මේක ඉදිරිපත් කරන්න කටයුතු කළේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස මාගේ වරප්‍රසාද කඩවීම හා මූලික ඓතිහාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් දෙවන වරටත් 2019/07 දින ඔබතුමා වෙත කරුණු දක්වන ලදී. එම කරුණු දැක්වීම සිදු කර ඉතා කෙටි කලක් කෙටි දින කීපයක් තුලදී මාගේ දේශපාලන භූමිකාවටත් පෞද්ගලික ජීවිතයටත් හානි කරන බලපෑම් වෙනත් මුහුණුවරකින් සිදු කිරීමට දේශපාලන විරුද්ධවාදීන් ක්‍රියාත්මක වෙමින් සිටී. ඒ අනුව නැවත වතාවක් මගේ ජීවිතය අවදානමට ලක් කර ඇත. මාගේ දේශපාලන කාර්යාලයට නිවාසවලට වාහනවලට හෝ ව්‍යාපාරික ස්ථානවලට නීති විරෝධී දේවල් හොර රහසේ ඇතුළත් කොට මා නීති විරෝධී කටයුතු කරන මන්ත්‍රීවරයෙකු ලෙස නීතියේ රැහැනට අනිවාර්යෙන් හසු කරන දෙන බවට ඩඩ්ලි සිරිසේන මහත්මා විසින් ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ සහෝදරයා විසින් මාගේ ඥාතිවරයෙකුට දුරකථනයෙන් තර්ජනාත්මකව ප්‍රකාශ කිරීම එපමණක් නොව මගේ රැස්වීම් භූමියක් අසලට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන මහත්තයාට හිතැති මන්ත්‍රීවරයෙක් සහ කණ්ඩායමක් ඇවිල්ලා මගේ හිතවතුන් කීප දෙනෙක් සමග පවසා ඇත්තේ මගේ දේශපාලන කාර්යාලයට නිවාසවලට හෝ වෙනත් මගේ ස්ථානයකට නීති විරෝධී දේවල් හොර දමා හොර රහසේ ඇතුළත් කර මා නීති විරෝධී කටයුතු වලට නියැලෙන මන්ත්‍රීවරයෙකු බවට රටට හෙළි කිරීමේ කටයුතු කරන බවයි නීතිය අහසු කර දෙන බවයි මේ කාරණේ එක. ඊට පස්සේ මම දෙවනි කාරණේ විදියට ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මගේ චරිතයේ ඝාතනය වෙන අයිරින් හා ප්‍රතිරූපයේ විනාශ වෙන අයිරින් කිසිදු සත්‍යතාවකින් තොරව පදනම් විරහිතව මා සමාජ විරෝධී කටයුතු කරමින් ව්‍යාපාරික කටයුතු කරන අයෙකු බවටත් මගේ ව්‍යාපාරික ස්ථානවල ව්‍යාපාරික ස්ථාන පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂාවට ලක් කළ බවත් එම ස්ථානවල තිබී මත්ද්‍රව්‍ය හමු වූ බවත් Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කිරීම මේ තුලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මගේ දේශපාලන ජීවිතයේ පමණක් නොව පෞද්ගලික ජීවිතයට පවා හානි කරන තත්ත්වය උදා කිරීම ඔවුන්ගේ අදහස බවට මගේ හැඟීමයි. ඒ වගේම ව්‍යාජ අංක තහඩු දැන් පොළොන්නරුව කතානායකතුමනි මේ තියෙනවා මම ඡායාරූපත් ඔබතුමාට ඉදිරිපත් කරන්න සූදානම්. දැන් ජනාධිපතිවරයාගේ දිස්ත්‍රික්කය දැඩි පොලිස් රැකවල් බුද්ධ්‍යාංශමේ සියල්ල තියෙද්දි ව්‍යාජ අංක තහඩු යොදාගත් වාහන යොදා ගනිමින් මඩ පෝස්ටර් ව්‍යාපාරයක් මුළු දිස්ත්‍රික්කයේම යනවා.
ඔබතුමාගේ ලිපියෙන් බැහැරව යන්නේ ඔය කරුණාකරලා ලිපිය තියෙන කාරණේ කියවන්න.
යනවා ඒ පිළිබඳ තමයි මේ දෙවනි විග්‍රහය.
අංක 3 කියවන්න.
ව්‍යාජ අංක තහඩු සහිත ඩිෆෙන්ඩර් ජීප් රථවලින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් 2019/07 දින පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා විසිරී යන ලෙසින් ස්ථාන කීපයක් විශේෂයෙන් පොලිස් නිලධාරීන් රාජකාරිනියලන් ස්ථානවල පවා මගේ ප්‍රතිරූපය විනාශ වන අයුරින් සැකසූ පෝස්ටර් ඇලවීමට කටයුතු කර තිබීම මෙය CCTV හරහා ඉතාමත් පැහැදිලිව නැරඹිය හැකි වුවත් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක විසින් මගේ පැමිණිල් පවා විභාග නොකර මගහැරීම. මෙයට ප්‍රධානතම හේතුව පොළොන්නරුවේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වත්මන් ජනාධිපතිවරයාගේ පාර්ශවයේ නියෝජනය කිරීමයි. ඔහු මේ වන විට වසර 5කට ආසන්න කාලයක් සාමාන්‍ය සේවා කාලය ඉක්මවා ඇත. වසර 5කට වසර 4ක් ඉන්න පුළුවන් වසර 5ක කාලයක් සේවා කාලය ඉක්මවා ඇත. තිස්සේ පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස කටයුතු කරමින් මගේ දේශපාලන ජීවිතයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සංවර්ධන කටයුතු වලට බාධා ඇති කරමින් ඒකපාර්ශිකව කටයුතු කරමින් සිටි. එහෙයින් මෙම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක් ලබා දීමට ගරු කථානායකතුමා මැදිහත් වී කටයුතු කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි. අංක 4 මගේ ව්‍යාපාරික ස්ථාන හෝ කාර්යාලවල හෝ නිවෙස්වල අද දින මේ මොහොතේ කිසිදු නීති විරෝධී දෙයක් ඇතුළත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරන අතර කිසියම් කෙනෙකුට අවශ්‍ය නම් එම ස්ථානවලට නීති විරෝධී දෙයක් හොර රහසේ ඇතුළත් කිරීමට හැකියාවක් ඇති බැවින් එය වළක්වාලීමට පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව බාර ප්‍රධාන පුද්ගලයා වශයෙන් ගරු කථානායකතුමාගේ මැදිහත් වීම එම ස්ථානවලට පොලිස් ආරක්ෂාව ලබා දීමට අවශ්‍ය කටයුතු කරන දෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එවැගේම මෙම කරුණු අනුව පෙනී යන්නේ මාහට එල්ල වී ඇති ජීවිත අවදානම කිසිම ආකාරයකින් පහව ගොස් නොමැති බවයි. දරු කථානායකතුමා මට මගේ මේකට අදාළව මම ඔබතුමාට කියන්නේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඔබතුමත් ඇතුළුව 225ටම ඇති වෙන ප්‍රශ්නයක් පිළිබඳ. එනිසයි මම ගෞරවයෙන් ඔබතුමාගේ අවධානය දෙන්න කියන්නේ. දැන් මෙතනදී ලියලා තිබ්බා ජනාධිපතිවරයාගේ නම ප්‍රකාශයට පත් කරන්න එපායි කියලා. හැබැයි මේ නිකම්ම නිකන් ඩඩ්ලි සිටිසේන මහත්තයා නම් එදා ඉතිහාසයේ මෙහෙම කරේ නැහැ. හැබැයි එතුමාගේ සහෝදරයා විධායක ජනාධිපතිවරයා වීමම නිසා තමයි දිගින් දිගට මේ ප්‍රශ්නේ ඇති කරන්නේ.
ඔබතුමාට මම නැවත වතාවක් එනවා කන්නා කළ ඔබතුමාගේ ලිපිට සීමා කළ කතා කරන්න.
හොඳයි. ඒ නිසා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව අවධානය දෙන්න. මොකද පළවෙනි වර මගේ දේපල ගිනි තැබුවා. ඒ දේපල ගිනි තැබීමේ පළවෙනි වරප්‍රසාද ප්‍රශ්නය මතු කරා කථානායකතුමා අවශ්‍ය පියවර ගත්තත් එතනින් එහාට පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙවැනි වරප්‍රසාද ප්‍රශ්නය මතු කරා කථානායකවරයා අදාළතන් වලට කථානායකතුමා මේ ප්‍රශ්නය ගෙනihin තිනවා ඒවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින්ද තෙවන මේ ප්‍රශ්නේදිත් මං අහන්නේ මගේ ජීවිතේ මරලා දාලා හරි හිරගත කරාට පස්සේ මේ පාර්ලිමේන්තුව කොහොමද මැදිවත් වෙන්නේ කියන එක. ඒක නිසා මම කරුණාවෙන් ඔබතුමාලගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ පක්ෂග්‍රාහීත්වය මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 පොළොන්නරුවට ආපු දවසේ තිබ්බා. පොලිසිය ආරක්ෂාව නොදී හිටපු ජනාධිපතිවරයා විදියට එහෙම කරන්න බෑ. මොකද පොලිසියක් පවුලකට සීමා වෙන්න බෑ. පොලිසියක් එක කණ්ඩායමකට සීමා වෙන්න බෑ. ඒ නිසා මම ගෞරවයෙන් ඔබතුමාගෙන් බොහොම සංවේදීව මම මේක ඉල්ලන්නේ.
ඔබතුමා කියන කාරණයෙන් බරපතල කාරණයක් පිළිබඳ කියන කාරණය මම පිළිගන්නවා. ගරු කථානායකතුමාගේ දැඩි අවධානයට මේක යොමු කරනවා. අවසන් කරන්නේ.
ගරු ඒ නිසා මම මේ කරුණු අනුව පෙනී යන්නේ මාගේ ජීවිතයට එල්ල වී ඇති ජීවිත අවදානම කිසිම ආකාරයකින් පහව ගොස් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත 2019/7/20 දින පොළොන්නරුව මූලස්ථාන පරීක්ෂක කාර්යාලය වෙත 2019/7/22 වැනි දින පැමිණිලි ඉදිරිපත් කොට ඇති අතර ඔබතුමාගේ මැදිහත් වීම සිදුකොට නීතිය කඩනමින් ක්‍රියාත්මක කිරීමට මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කර දීමටත් කටයුතු කරන මේ නිතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙහෙම දෙයක් මේ 225න් කිසි කෙනෙකුට මෙහෙම ගියොත් කාගේ හරි තැනකට කුඩු හරි අවියායුධයක් හරි දායි. එතකොට ජනාධිපතිවරයා දැන් එල්ලුම් ගහක් ගේන්න යනවා. ඊට පස්සේ මේක මාවත් එල්ලා මැනීමේ
මන්ත්‍රණයක්ද නෙමෙ කරනවා. ගරු කථානායකතුමාගේ අවධානයට යොමු කරනවා. බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී අංක 1 පාර්ලිමේන්තු සභානායකතුමා පාර්ලිමේන්තු රැස්වීම අංක 1
අයිටම් නම්බර් 1
ස්වභාවිකවද අයි පාර්ලිමේන්තුවේ සභානායකතුමා අංක 2
අයිටම් නම්බර් 2 සර්
ස්වභාවිකවද
අයි
අංක 3 පාර්ලිමේන්තු සභානායකතුමා
අයිටම් නම්බර් 3
ස්වභාවිකවද
අයි
සභාව කල්තැබීම
පූජ්‍ය කථානායකතුමනි 31 වෙනි බදාදා පෙරවරු 10:30 දක්වා සභාව කල්තැබිය යුතුයි යෝජනා කරමු.
සභාව කල්තැබන අවස්ථාවේ යෝජනාව ගරු මහින්ද රාජපක්ෂ විපක්ෂනායකතුමා ඔබතුමාගේ විනාඩි 15යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟ ජනාධිපතිවරයා පවත්වන්න තව තියෙන්නේ මාස කිහිපයක් බව ඔබතුමා දන්නවා. ආණ්ඩුවේ අවසාන කාලයේදී මේ විවාදයට ව්‍යවස්ථා සංශෝධන ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමෙන් පළක් තියෙනවද කියන එක පිළිබඳ අපිට ප්‍රශ්නයක්. ව්‍යවස්ථා සංශෝධනය කරන්න මුල පුරන්න ඕන ආණ්ඩුවක් ආපු ගමන් තමයි ඒ සඳහා කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් යන්න අවසාන කාලෙදී මාස කීපයයි තියෙන්නේ, එවැනි අවස්ථාවකදී ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම ගැන කටයුතු කිරීම මම හිතන්නේ කළ යුතු නැහැ කියලයි අපි විශ්වාස කරන්නේ. මේ ආණ්ඩුව බලයට පත් වුණ පළමු දින 100 ඇතුළත ව්‍යවස්ථාව සංශෝධනය කරනවායි කියලා ඒ කාලේ ඒගොල්ලෝ කතා කළේ විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කිරීමයි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමයි ගැන විතරයි කියලයි මට මතක. ඔබ කවුරුත් දන්නවා 2015 ජනාධිපතිවරණයේ අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව කියලා තිබුණා අපිට ආණ්ඩු බලය නැවතත් ලැබුණා නම් අපි ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඒ සංශෝධන වලට ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතියක් ගන්නවායි කියලා. නමුත් යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන තරමට පමණක් ව්‍යවස්ථාව වෙනස් කරනවායි කියලා. ජනමත විචාරණයක් තියෙන එකේ ප්‍රශ්නේ මොකද්ද? ඒකෙන් කරන්නේ ජනතාව ඉදිරියට යෑම, ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීම. ව්‍යවස්ථාව වෙනසකට ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබා ගැනීම හොඳ දෙයක් කියලායි අපි විශ්වාස කරන්නේ. ඒකයි අපි කිව්වේ අපි නම් ජනමත විචාරණයක් පවත්වනවායි කියලා. ජනමත විචාරණයක් පවත්වන්නේ නැතුව කරන්න පුළුවන් ව්‍යවස්ථා සංශෝධන විතරක් කරනවායි කියලා යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වේ. බලයට ආවට පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර ඉන්න, ජනමත විචාරණයක් පවත්වන්නේ නැතුව ඒ වගේ මූලික වෙනසක් අපේ ව්‍යවස්ථාවේ කරන්න බැරි බව ඒ අය දන්නවා. ඡන්ද ව්‍යාපාරයේදී බිම පෙරලි පෙරලි කිව්ව විධායක ජනාධිපති ක්‍රමය අහෝස කරනවාය කියලා. නමුත් බලයට ආවට පස්සේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙන්නලා කිව්වේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන සංශෝධනයක් විතරක් කරනවායි කියලා. ඒ හින්දා විධායක ජනාධිපති ක්‍රමය අහෝස කරන්න බෑ කියලා කිව්වා. ඉතින් මුලින් ඉඳලම මේ ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුල තිබ්බේ බොරුවයි වංචාවයි පමණයි. ඊට පස්සේ විධායක ජනාධිපති ඊ අගමැති අතර බලය තියෙන්නේ කාටද කියලා හොයන්න බැරි 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ ගැන විපක්ෂයෙන් මැසිවිලි නැගුවම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ තව සති ගණනක් ඇතුළත පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න 20 වෙනි සංශෝධනය හඳුන්වලා දෙනවයි කියලා. ඒ පොරොන්දු මත තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් 19 වෙනි සංශෝධනයට ඡන්දෙ දුන්නේ. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කළා නම් පැහැදිලි බහුතරයක් තියෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු බිහි වෙනවට. එතකොට බල තුලනේ පාර්ලිමේන්තුවට පැත්තට බර වෙනවා. 19 වෙනි සංශෝධනය ගැන අපිට බරපතල සැක තිබුණත් එදා අපේ අය ඒකට අතිශ්‍යයේ 20 වෙනි සංශෝධනය ගේනවායි කියපු පොරොන්දු නිසා විතරයි අරුවන්. ඉතින් ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවලිය තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් මේ ආණ්ඩුව වංචා කරලා තියෙනවා. ඊට පස්සේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවායි කියලා 2010 මාර්තු 9 වෙනිදා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා දායක සභාවක් ඇටියට වාඩි වෙන්න ආණ්ඩුව කටයුතු එදෙව්වා. අවුරුදු 2.5කට වැඩි කාලයක් තිස්සේ කතා කරලා වාර්තා පිට වාර්තා නිකුත් කරලා අන්තිමේදී 2009 ජනවාරි 11 වෙනිදා අගමැතිවරයා ව්‍යවස්ථා දායක සභාවේ මෙහෙයුම කමිටුවේ විශේෂඥ මණ්ඩලයේ වාර්තාවක් කියලා ලියවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒක ඉදිරිපත් කරමින් අගමැතිතුමා කිව්වේ මේක එතුමාගේ වාර්තාවක් නොවේ, මේක ආණ්ඩු වාර්තාවක් නෙවෙයි, විශේෂඥයන් පිරිසකගේ අදහස් විතරයි කියලා. අන්තිමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒ ලියවිල්ලටත් අයිතිකාරයෙක් නැති වුණා. තමන්ම ඉදිරිපත් කරන කෙටුම්පතක්වත් වගකීමක් ගන්නේ නැතුව කොහොමද ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ? අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒ ව්‍යවස්ථා කෙටුම්පතට අපි එකලාම විරුද්ධයි. ඒකෙන් අර්ධ ස්වාධීන රාජ්‍ය 9කට රට කඩන්න පිඹුරුපත් සකස් කරලා තිබුණා. පළාත් 9කට වෙන වෙනම පොලිස්
පොලිසි පිටුවන්ට ඒ අවශ්‍ය දේවල් පිටුවන්ට එයාට පාලනය කරගෙන යන්න වෙනම රාජ්‍යයන් ඇති කරගන්න වුණ තත්ත්වය තමයි ඒක තිබුණේ. බලත්වලට තියෙන බලතල ආපසු කිසිදාක මධ්‍යම ආණ්ඩුවට නැවත පවරා ගන්න බැරි විදිහ විධිවිධානය ඒක තිබුණා. කට්ටියක් කියනවා මමත් ඒ කාලේ 13 ප්ලස් කියලා 13 වෙනි සංශෝධනයෙන් ඔබට යන පාලන ක්‍රමයක් ගැන කතා කරයි කියලා. මම ඒක අදත් මම ඒක පිළිගන්නවා. මම ඒ බලාපොරොත්තු වුණේ එදා මට මතකයි විදේශීය ලේකම්වරයා ඇවිල්ලා එතුමා තමයි 13 ප්ලස් කියන නම දැම්මේ. මම කිව්වම පාර්ලිමේන්තුවේ දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් හදලා ප්‍රාදේශීය සභාවලට බලතල වැඩි කරලා කටයුතු කරනවායි කියලා කිව්වම ඒක 13 ප්ලස් කියන පදනමට එනවායි කියලා තමයි එතුමා තමයි නම මේ ඉදිරිපත් කරේ. ඉතින් හොඳ තියාගන්න ඕන මම 13 ප්ලස් කියලා අදහස් කළේ අගමැතිවරයා පාර්ලිමේන්තුවට හඳුන්වා දීපු කෙටුම් පතෙන් වගේ රටේ කෑලි 9කට කඩලා මේ කඩන ව්‍යාකෘතියක් නෙවෙයි. අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මේ අවස්ථා කෙටුම් පත විධායක ජනාධිපති ක්‍රමය ආශ්‍රය කරලා මැතිවරණ ක්‍රමයක් වෙනස් කරන්නත් විධිවිධාන තිබුණු බව ඇත්ත. නමුත් ඒ කෙටුම් පතෙන් මැතිවරණ ක්‍රමය වෙනස් කරලා තිබුණේ 2017 පළාත් පාලන පළාත් මැතිවරණ ක්‍රමය වෙනස් කරපු ආකෘතියට අනුවයි. ඔබ දන්නවා ඒ ආකෘතිය 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයේදී අත්හදා බැලුවයි පස්සේ මුලින් ඒක සම්මත කරගන්න කටයුතු කරපු අයම දැන් ඒ ක්‍රමයට විරුද්ධයි. ඒ අසාර්ථක ආකෘතියම පාර්ලිමේන්තුවටත් අඳුන්වලා දෙන හදනවා. ඒක අපි එකහෙලාම විරුද්ධ වෙනවා. අගමැතිවරයා 2019 ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒ ව්‍යවස්ථාව කෙටුම්පදු හැදුවේ සුමන්දිනන් මන්ත්‍රීවරයායි ආ රාජ්‍ය නොවන සංවිධානවල පිරිසක්ගයයි කටකතාවක් තියෙනවා. නේ? අවුරුදු දෙකමාරක් තිස්සේ හදපු ඒ කිටුම්පත අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පුන පුනා කිව්වේ මේක අපේ දෙයක් නම් නොවේ. අවසානයේදී බලනකොට මේ ආණ්ඩුවෙන් දෙවන ජාතික සන්ධානයත් ගුණාට අන්දලයි කියලයි මට පිළිගන්නේ. දෙමළ ජාතික සන්ධානය අවුරුදු 4මාරක් තිස්සේ නැටමුකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. සුමන්දිනම් මන්ත්‍රීවරයා හැම වෙලාවෙම කෙටුම්පත් හඳුන්වන්නේ වෙනම රාජ්‍යයක් දින වචනය නැතුව වෙනම රාජ්‍යයක් ලබා ගන්න. කොළ කෑලිවල ඒගොල්ලන්ගේ සැලසුම් පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. නමුත් බිම් මට්ටමින් ගත්තම අපේ ආණ්ඩුව උතුර නැගිරින පළාත්වල දීපු පළාත් සභා දෙකක් නැති කරලා දාන්න දෙමළ ජාතික සන්ධානය ඉර්ජුවම කටයුතු කරලා තියෙනවා. නැගිනීර පළාත් සභාව විසිරෙව්වේ මීට අවුරුදු දෙකකට විතර කලින්. උතුරු පළාත් සභාව අවුරුද්දකට විතර කලින් විසිරෙව්වා. විසිරෝප පළාත් සභාවල ඡන්ද පවත්වන්න බැරි වෙලා තියෙන්නේ 2017 සැප්තැම්බර් මාසයේ මේ ආණ්ඩුව පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරපු නිසා. අලුත් ක්‍රමයට ඡන්ද තියන්න කොට්ටාස සීමා නිර්ණය කිරීමේ වාර්තාව ගැන මතභේද මතුවෙලා තියෙන නිසා අද මුළු පළාත් සභා ක්‍රමය අකාර්මණ්‍ය වෙලා තියෙනවා. දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද නැතුව කිසිම දවසක පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 3-2 බලය ආණ්ඩුවට ලබා ගන්න වෙන්නේ නැහැ. ඉතින් උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳුමක් කියලා ඇති කරපු පළාත් සභා ක්‍රමය අවසානයේ බලනකොට නැති කරලා තියෙන්නේ දාන්න කටයුතු කරලා තියෙන්නේ දෙමළ ජාතික සන්ධානයයි. ඒකට සුවන්දිනම් මැතිතුමා වග කියන්න ඕනේ. මම නැගිනීර පළාතේ යුද්ධය අවසන් වෙන්නත් කලින් 2008 පළාත් සභාවක් පිහිටුවලා ඒ පළාත් සභාව පළාතේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දුන්නා. 2013 උතුරු පළාත් සභා ඡන්දය පවත්වලා පළමු වතාවට උතුරට පළාත් සභාවක් ලබා දුන්නා. දෙමළ ජාතික සන්ධානයේ එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වෙලා ඒ දෙකම නැති කරා. ඔබ කවුරුත් දන්නවා යුද්ධය ඉවර වුණයින් පස්සේ අපේ ආණ්ඩුවෙන් උතුරු පළාතෙත් නැගිනීර පළාතෙත් යටිතල පහසුකම් දියුණු කරලා මිනිසුන්ගේ ජීවනෝපාය දියුණු කරන්න කටයුතු කළා. ඒ අතරතුර තමයි ආණ්ඩුව වෙනස් වුණේ. ඔබට මතකයි නියෝජ්‍ය කතානායකතුමනි විදුලිය මහ පාරවල් දැක්ක එක දෙමළ මන්ත්‍රීවරයෙක් කියලා තිබුණා. පාරවල් ප්‍රධාන පාරවල් 6න් 5ක්ම හදලා දීලා තියෙනවා. ඉතුරු එක මේ අවුරුදු 4මාරේදී මේ ආණ්ඩුවට හදලා දෙන්න බැරි වුණයි කියලා උන් ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. විදුලිය, වතුර, පාසල් ඉස්පිරිතාල මේ හැම දෙයක්ම අපි උතුරට ලබා දුන්නා. ඒවා දුම්රිය මාර්ගය මේවා ඇත්ත වශයෙන්ම අද ඒ බෝක්කුවක් අතදා ගන්න නැති තත්වයකට වැටලා තියෙනවා කියලා තමයි ඒ ගමේ ඒ පළාතේ මිනිස්සු ඇවිල්ලා අපිට කියන්නේ. පසු පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ දෙමළ ජාතික සන්ධානයේ හිටියේ ආණ්ඩුවත් එක්ක. හැබැයි උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන්ම දෙමළ ජනතාවට මේ කාලය ඇතුළත කිසිම ඉදිරි ගමනක් සිදු වෙලා නැහැ. මේ ආණ්ඩුව ආවට පස්සේ රටේ හැම ජන කොටසකටම වගතුවක් නැතුව ගියා. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විශේෂයෙන් පාඩු වුණාය කියලා කියන්න පුළුවන්. අද මේ පළාත්වල මිනිසුන්ට ජීවත් වෙන විදියක් නැහැ. දෙමළ ජනතාවට තියෙන්නේ ඒ දුගී භාවයෙන් ඇතම් කූට පිරිස ඉතාමත් අසික්කිත ආකාරයට ප්‍රයෝජන ගන්නවායි කියලා දැන් දෙමළ දේශපාලඥයෝ ප්‍රසිද්ධියේම කියන්න පටන් අරන් තියෙනවා. අපේ ආණ්ඩුවක් බලයේ තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ. එනම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මේ වෙනකොට තමන්ගේ ජීවනෝපාය පැත්තෙන් හරි ඔලු උස්සලා අද ගරුත්වයක් හිතුව ජීවත් වෙනවා. කුඹුරු ටික හැදිලා හොඳ අස්වැන්නක් ඇවිල්ලා ඔයට හොඳ මිලක් ලැබිලා මිලක් ලැබුණා උන්ට. එළවලු ටික අඩු විකුණ ගන්න බෑ. ඒ තත්ත්වෙට වැටලා තියෙනවා. මීට ටික කාලයකට කලින් මම දැක්ක එක්තරා පුවතක් උතුරු නැගෙනහිර දෙමළ පළාතේ දෙමළ තරුණයන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ අමාරුකම් කිව්වම ඒ මන්ත්‍රීවරු කියලා තියෙන්නේ අපි මුලින්ම විමුක්තිය ලබාගෙන ඊට පස්සේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා. එයා ඒකින් තමයි ආණ්ඩුවට සහයෝගය දුන්නේ විමුක්තිය ලබා ගන්න. ඉතින් දැන් විමුක්තියකුත් නැහැ රටේ පළාතේ මිනිසුන්ට වැඩකුත් නැහැ. මුක්තියක් නැහැ. දැන් විමුක්තිය කියලා ඒගොල්ලෝ අදහස් කරන්නේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා දෙමළ ජනතාවට උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ලබා ගන්න එකයි. 2014දී මම ආරාධනා කළා දෙමළ ජාතික සන්ධානයේ දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්න හැටියට ඒගොල්ලෝ දකින්න දේවල් මොනවද කියලා සාකච්ඡා කරන්න. කිහිප වතාවක් සාකච්ඡා කළාට පස්සේ දෙමළ මන්ත්‍රීවරු සාකච්ඡාවට එන එක නැවැත්තුවා. එතනේ විමල් සිරිපාල ඇමතිතුමාගේ ප්‍රධාන හිටිනුත් අපි සභාපතිත්වයෙන් දුන්නේ ගත්ත උන් බොයිකොට් කරා. ඒගොල්ලෝ තීරණය කළා ඉවරයි අපේ ආණ්ඩුව පරද්දලා පොදු අපේ පරද්දලා පොදු අපේක්ෂකව පත් කරලා ඒගොල්ලොන්ගේ අභිමතාර්ථයන් ඉටු කරගන්න. ඔන්න දැන් අල්ලපුවත්තක් නැතුව පය ගහපුවත්තක් නැතුව කට්ටිය ඉන්නවා. ඒක තමයි හුන්ට වෙලා තියෙන්නේ. වර්තමාන ආණ්ඩුව යටතේ ව්‍යවස්ථාව වෙනස් කරන එක ගැන හිතන්නවත් පුළුවන්ද? මේගොල්ලෝ 19 වෙනි සංශෝධනය ගිනාවා. ඒකෙන් රටේ පාලනය අවුල් ජාලයකට පත් වුණා. පළාත් පාලන ඡන්ද ක්‍රමය විනාශ කළා. ඒකෙන් පළාත් පාලන ක්‍රමයේම වියවුල බවට පත් වුණා. පළාත් සභා ඡන්ද ක්‍රමය විනාශ කළා. ඒකෙන් පළාත් සභා ක්‍රමය නැති වුණා. මේගොල්ලෝගේ පනත් සම්මත කරන්න ක්‍රමවේදය ගැනත් රටේ මුළු ජනතාවට සැකයක් තියෙනවා. පළාත් පාලන පළාත් සභා ඡන්ද ක්‍රම විනාශ කරන්න මේගොල්ලෝ යෝජනා කරාවි සම්පූර්ණයෙන්ම වෙනස් හේතු වලට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණු 52කට පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී ගේන යෝජනා හැටියටයි. ඒ ගේන යෝජනා මොනවද කියලා ජනතාව දැනගෙන හිටියෙත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ වායි ව්‍යවස්ථානුකූලභාවය ගැන හොයලා බලන්න අවස්ථාවක් ලැබුණෙත් නැහැ. 19 වෙනි සංශෝධනයේ කමිටු අවස්ථාවේදී කාටවත් නොදැනෙන විදියට 50 කෙටුම්පත් තිබුණු වචන වාක්‍ය ඉවත් කරා. ඕවයින් ඇති වෙලා තියෙන්නේ අවිශ්වාසය නිසා තමයි විපක්ෂයක් හැටියට අපිට ව්‍යවස්ථා සංශෝධනය කරන්න මේ ආණ්ඩුවට සහයෝගය දෙන්න බැරි. ඒ වගේ ආණ්ඩුවේ අවසාන අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වැඩිට අත ගහන්න ඕන ජනතා වරමකින් අලුතෙන් පත්වන ආණ්ඩුවක්. අපි ළඟ එන ජනාධිපතිවරණයේදී පවතින ව්‍යවස්ථා සංශෝධනය කරන්න යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. 19 වෙනි සංශෝධනයෙන් ඇති කරපු වියවුල් ලිහන්නේ නැතුව මේ රටේ ඉදිරියට යන්න බෑ. ඊළඟ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඒ අලුත් ව්‍යවස්ථා සඳහා ඒ
Honorable Sambandhan.
The expert committee, they have come up with their report
after my speech,
during your time.
Will you let the Honorable Leader of the House speak, please? Leader of the Opposition speak.
ඔබතුමා කතා කරන්න.
19 වෙනි සංශෝධනයේ ඇති කරපු වියවුල් ලියන්න නැතුව මේ රටට ඉදිරිපත් කරන්න බෑ. ඊළඟ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනා මේ අලුත් ව්‍යවස්ථාව සඳහා ඒ වෙනකොට පාර්ලිමේන්තුවේ නියෝජනයේ තියෙන සියලුම දේශපාලන පක්ෂවල සහයෝගය ලබා ගන්න.
Let him finish his speech, please.
බලාපොරොත්තු වෙන හැමෝටම අපිත් එක්ක
order base. ඔබතුමා ආරණ කරුණා කළා
වෙන්න පුළුවන්.
විපක්ෂ නායකතුමාට කතා කරන්න දෙන්න.
සභාව වෙනස් කරන්නේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන.
විපක්ෂ නායකතුමාට කතා කරන්න දෙන්න.
කියලා අපි ඌට උපක්‍රම වලින් ජනතාව රවට්ටන්නේ නැහැ. අපි අලුත් ව්‍යවස්ථාව සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පවත්වනවා. මට පේන්නේ ඔබතුමාලා ඉන්ද්‍රිය විදියමෝරු අරසියල් නාඩගම්.
බොහොම ස්තුතියි. ගරු මංගල සමරේ මැතිතුමා ඔබතුමාට අවස්ථාව තියෙනවා.
ගරු නියෝජක කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමාගේ කතාවෙන් පස්සේ මටත් මේ විවාදයට සම්බන්ධ වීම ගැන සතුටු වෙනවා. ගරු කතානායකතුමනි, අපේ විපක්ෂ නායකතුමා අපේ ආණ්ඩුවට නියෝජ්‍ය කතානායකතුමනි, අපේ විපක්ෂ නායකතුමා කිව්වා මේ ආණ්ඩුව ජනතාව වංචා කරයි කියලා බොරු පොරොන්දු දීලා. ඇත්ත වශයෙන්ම මම නම් කියනවා, විශේෂයෙන්ම විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් අපි කතා කරොත් 1994 පස්සේ හැම ආණ්ඩුවක්ම මේ රටේ ජනතාව විධායක
ජනාධිපති
අහෝසි කරනවායි
කියලා,
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා ඇවිල්ලා ඒ හැම ආණ්ඩුවක්ම ඒ පොරොන්දුව කඩ කරා. ඇත්ත වශයෙන්ම කියනවනම් විපක්ෂ නායකතුමනි, ඔබතුමත් 2005 ඒ මැතිවරණ ප්‍රකාශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා කිව්වා. මොකද ඒක හදනකොට මමත් හිටියා. නමුත් අවසානයේදී ඔබතුමා කරේ මොකද්ද? අහෝසි කරනවා වෙනුවට ඒ බලතල තව තවත් තහවුරු කරගත්තා. 2010 සෙප්තැම්බර් මාසේ 18 මේ පාර්ලිමේන්තුවේ 18 සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරය ඇත්ත වශයෙන්ම රජකමක් බවට පත් කර ගැනීමේ මූලික පියවර ගත්තා. නමුත් ඇත්ත වශයෙන්ම අපේ ආණ්ඩුව විතරයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට කටයුතු නොකරත් අඩුම ගානේ විධායක ජනාධිපතිවරයාගේ තටු කැපුවා. විධායක ජනාධිපති ධුරයේ තියෙන බලතල අපි අඩු කරලා තියෙන්නේ. නමුත් මම අදත් ඉන්නේ මේ විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි වෙන්න ඕනේ කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ ඊළඟ ජනාධිපතිවරයා මේ ඉතුරු කටයුත්තක් කරනවායි කියලා. අපේ ඊළඟ ජනාධිපතිවරයා, හරි ඔබතුමා ඉතින් ඒ කියන්නේ පිළි අරගෙන ඉවරයි ඊළඟ ජනාධිපතිවරයා අපේයි කියලා.
එතුමාට කතා කරන්න ඉඩ දෙන්න, බාධා කරන්න එපා.
First of all, may I thank the former leader of the opposition and the leader of the Tamil National Alliance, Honorable Sambandan, for moving this adjournment motion on constitutional reforms and the national question today. Mr. Speaker, following the attempted coup and Easter Sunday bombings, many of our fellow citizens asked why our country continues to veer from one crisis to another. In fact, if they are asking that question, they are right to do so. The history of Sri Lanka, I believe, is a history of crisis. In the last 70-odd years, we experienced the assassination of a prime minister, the assassination of an executive president, a failed coup, 2 youth insurgencies, and a long, bloody civil war. With one or two exceptions, the common thread uniting the crisis is the national question, the question of how our many communities can live together in amity and flourish collectively. Prime Minister SWRD Bandaranaike was assassinated because of his attempt at conciliation with the minorities, Mr. Deputy Speaker. The 1962 coup coup was significantly induced by fear of discrimination against Christians. The war, as our academics and intelligence men have observed, was the direct result of treating minorities in this country as second-class citizens. At this point, Mr. Speaker, it would be amiss not to reflect on the lessons of Black July. In fact, this week, 36 years ago, from the 24th of July to the 30th of July, the state failed to protect thousands of its own citizens who were slaughtered in their homes and on the streets. We all know that if there was any one cause for a ragtag insurgency becoming a full-blown civil war, it was Black July. Similarly, it cannot be a coincidence that the Easter Sunday bombings took place following the Aluddama and Digana riots. Although investigations are still underway, there is no reason to think that these riots played a role in radicalizing a few Muslim youth. Even though these issues consumed the energies of this House and the entire island since independence, it is clear that we have failed to resolve this matter successfully, despite new constitutions, countless committees, and endless debates. We still have majoritarianism entrenched in our politics and law. The stakes could not be higher. It is our inability to resolve the national question that is at the very center of our failure to make Sri Lanka peaceful and prosperous. Sri Lanka has been in crisis, remains in crisis, and will continue to be in crisis until we can create a just and equal Sri Lanka for all Sri Lankans. Mr. Speaker, the House knows that the solution to this problem, it has always known the solution to this problem, but more often than not, the members have not had the courage of their conviction to address it. Ever since independence, all our leaders, including Honorable Mahinda Rajapaksha, know the actual solution to this problem. It has cowered before a small but vocal minority of reactionary forces, and I'm sad to say that a truly united Sri Lanka, a Sri Lanka where Muslims don't fear Buddhists, where Sinhalese don't fear Tamils, and where Christians can worship in peace, is a cause of mortal danger for certain members of this House. That Sri Lanka's future as a prosperous, united and undivided country depends on establishing a constitution that would embrace and celebrate Sri Lanka's multicultural, multi-ethnic, multilinguistic identity based on the principles of equal citizenship, justice and the devolution of power. They understood the importance of building a Sri Lankan identity and a Sri Lankan constitution which all of Sri Lanka's communities equally can claim as their own. In fact, all our national leaders, as I said, including our good friend, the Honorable Leader of the Opposition, have considered ensuring equal rights and a measure of self-government as essential for the country's stability, security and prosperity. The first Prime Minister of Sri Lanka, who was also the founder of the UNP, D.S. Senanayake, strongly believed in unity in diversity. He emphatically remarked after the unfurling of the national flag, this was the first speech made in independent Sri Lanka on the 4th of February 1948. I quote, "Our nation comprises many races, each with a culture and a history of its own. It is for us to blend all that is best in us. There is no greater ambition in my life than to get all these communities together." He also went on to note that for centuries, the Sinhalese and Tamils have lived together in peace and unity. We have been governed by their kings and they by ours. D.S. Sainanayake's policy has been always the policy of the United National Party. The last UNP president, the late Ranasinghe Premadasa, said so in his speech, "Arms cannot bring peace." I quote from his speech, "Multi-ethnic democracy has always been my vision for Sri Lanka. There is no other way. It has been my vision from the time I entered politics. My electorate in Colombo was multi-ethnic. I could not have represented my electorate for so many years, but I had I not practiced multi-ethnic politics. Furthermore, now as president, my electorate in the whole is the whole country. I am the president for all groups and communities who comprise Sri Lanka. This was Ranasinghe Premadasa in 1990 March. If whatever the race, the religion or the caste that any individual belongs to, we must realize that he or she has a birthright to share of this country. It is only if that right is dented, denied to persons on grounds of difference of race, religion, caste or other such considerations that a threat of division of this country will arise, that a threat to the sovereignty of this country will arise, and foreign powers will have an opportunity to interfere in our efforts. Ranasinghe Premadasa Janadhipathyuma pawa eda piligatta me rate sieluma jathiyen ekathu karanna nan balaya bedimak awashyai kiyala. President Premadasa also had the sagacity to appoint Mangala Munasinghe, an SLFP member of this House, to chair the Parliamentary Select Committee on this topic. It is also important to note that the committee's report recommended a scheme of devolution on lines similar to the Indian Constitution, in other words, federalism. Prime Minister Ranil Wickremesinghe, too, has been a worthy custodian of this UNP legacy and has always stood for a political solution for the national question. Similarly, leaders of other main political parties, the Sri Lanka Freedom Party, the two shared this view. Prime Minister S.W. Adi Bandaranaike, who was the SLFP founder leader, said in Parliament in August 5, 1958, I quote, "I am satisfied that extremism in this country consists of the activities of a small minority, whether they are Sinhalese or Tamil. But the vast majority of the people are reasonable and moderate and only wish to live together with mutual respect as well as self-respect so that they could march forward together and achieve that progress and that position for all of us which had been hoping to obtain under this freedom we have. Freedom for the Sinhalese, yes, remember too, that it is the freedom for the Tamils, for the Muslims, for the Malays, for the Burghers, who are all fellow citizens. Yes, if it's not freedom that way for all, I too repeat the words of another leader, Sri Jawaharlal Nehru, who stated that if freedom means internal communal strife for injustice or suppression of minorities, to hell with freedom, to hell with the Swaraj. This was his long-standing opinion. It was based on his views that centralized government was imposed on us by the colonizers before. Speaking in Jaffna on the 17th of July, 1926, his talk titled Federation as the Only Solution to Our Political Problems described Sri Lanka's pre-colonial system of government as decentralized and similar to a loose federation. He stated that British introduced centralized form of government and argued was unsuitable for our country like Ceylon. He also reported to have said in Ceylon each province should have complete autonomy. Earlier that year in May and June, he wrote 6 articles in the Ceylon Morning Leader making the case for federalism. Allow me to quote, "There would be trouble if centralized form of government was introduced into countries with large communal differences." But his daughter tried to set things right. President Chandrika Kumaratunga was brave enough to stand on election platforms and speak truth to power. In fact, I remember Chandrika Kumaratunga coming to Akuresa in 1993 as the Chief Minister of the Western Province. And in the Deep South, where 90% were Sinhala Buddhists, she said Sri Lanka needs a federal system. And at the elections, we had a resounding landslide even after that statement was made. She had the courage to boldly state in public that what the political class said in private, the solution to the national question was federalism. I remember the leader of the opposition now, President Mahinda Rajapaksa, supporting the 1995 Union of Regions proposals. He held his view for a long time. In fact, you made one of the best speeches a leader of this of our country has made at the inaugural sessions of the All Party Representative Committee on the 11th of July 2016, long before you chased me out, where I was also present. He summarized the main thrust of his proposed solution to the ethnic conflict. I want to quote you, Honorable Leader of the Opposition, from 2006, what you said. I quote, Honorable Mahinda Rajapaksha, people in their own localities must take charge of their destiny and control their politico-economic environment. Central decision-making that allows disproportionate resources has been an issue for a considerable time. In addition, it is axiomatic that devolution also needs to address issues relating to identity as well as security and socio-economic advancement without over-reliance on the center. In this regard, it is also important to address the question of regional minorities. In sum, any solution needs to, as a matter of urgency, allows people to take charge of their own destiny. This has been tried successfully in many parts of the world. There are many examples from around the world that we may study as we evolve a truly Sri Lankan constitutional framework, including our immediate neighbor India. This is what you said at the opening of the All Party Conference. It's a long speech, I'm not going to, but by even saying that he wants to look at India, he is also endorsing a federal model for Sri Lanka, which all leaders of this country, in fact, not only you, even the left leaders, including Honorable Dinesh Gunawardena's own brother, Honorable Indika Gunawardena, they all endorsed it. In his concluding speech, remarks of that speech, again you, he was very firm. Any solution must be seen as one that stretches to the maximum possible devolution. This is Honorable Mahinda Rajapaksha. Thank you. But I'm sorry that you had to change your views under pressure from various other people. Egolang avat naavat ek hetuwa nemei. Api haride ratata karanna one. On January 9, 2016, the next leader of the SLAP, President Sirisena, made his views on the matter very clear to the House. Attempts to build cooperation and friendship among Sinhala, Tamil, Muslim, Buddhist, Catholics, Hindu, Malay and Burger failed. Communities became increasingly polarized owing to the shortcomings and loopholes formed in the constitutional provisions promulgated in the country, triggered by the provisions contained in the Salisbury Constitution. This resulted in the creation of the terrorists known as Prabhakaran. Regardless of what people say, I am of the belief that the Bandaranaike Chelvanayagam Pact had become a reality, we would not have witnessed the creation of terrorism. And then, as I said, the left leaders also endorsed his view throughout our independence era. LSSB leader Dr. Colvin R. De Silva, his prophetic words during the 1956 debate on the Sinhala-only bill were prophetic then and but useless. And we act now, I fear all too sadly they will prove to be doubly prophetic if we don't act now. I want to quickly, because it's very important that a new generation knows what our left leaders talked about. I quote, if you refuse to help a section of our people of a specific racial stock, having their own separate language, their specific and particular culture, traditions and history, if you deny them their language rights, then you are running the risk of hammering them in the future into what they are not. Today, they are but a certain distinctive reason of their particular racial stock and language from the Sinhalese within the Sinhalese nation. But if you mistreat them, if you ill-treat them, if you misuse them, if you oppress and harass them to that process, you may cause to emerge in Sri Lanka from that particular shock with its own particular language and tradition, a new nationality for which we will have to concede more claims than it puts forward now. It is always wiser statesmanship to grieve, to give generously early instead of being niggardly too late. Partly, he argued, is the road to freedom of our nation and the unity of our component. Otherwise, two torn little bleeding states may yet arise of one little state. This was way back, Dr. Colvina de Silva in 1956. And even the founder leader of the JVP, Rohana Vijayveera, supported these views and went further than the others on the left in a speech that can be watched on YouTube. He argued in Jaffna, 1982, that the solution to the ethnic conflict was acknowledging and respect the right of minorities to self-determination. This is the leader of the JVP. We propose to create areas of self-rule where minority communities have large concentrations. We state that any ethnic committee or any minority group has the right to self-determination. And then the late Indika Gunawardana, leader of the Communist Party, stood by this in this very house 19 years ago during the constitutional debate and said, I quote, the standpoint of the Marxist movement is the right to make self-decision should not be denied to any citizen. The right of a nation to self-determination is upheld by the working class. A separate state of Elam will never be a solution to the national problem. The best way to grant the right to make self-decision to various ethnic groups to create a united Sri Lanka will be autonomous administration in the north and the east.
You have to conclude now, Honourable Minister.
Yes. And finally, Mr. Speaker, all I want to say is we are at a rare moment in history where the Tamil political leadership is united and represented by a great statement in the shape of Honourable R. Sambandan's. His stature, wisdom and temperament is not only a bonus for the Tamil community but for the whole of Sri Lanka. This may not be the case in the future. We must not let this opportunity go. We must answer the offer and the question we place. In fact, in Matara, he came to an event in Matara just 2 weeks ago, and I would like to quote Honorable Sambandan. Actually, it was an excellent speech where all the people of the South, at the end of his speech, Honorable Mahinda Apa Abewardana, all stood up and gave him a standing ovation. And I think the whole speech is worth listening to, but I quote a little bit. I want to work with fellow Sri Lankans to resolve this conflict within the framework of a united, undivided, indivisible Sri Lanka. That would be the best thing for Sri Lanka. If we do not, what would be the consequences? He ended that the speech with that question, which I believe that all of us, whichever party, whichever side, whichever community, whichever religion we believe in, must start asking ourselves. If we do not solve this issue, what are the consequences? And Sri Lanka, can Sri Lanka move forward unless we come to terms with the fact that Sri Lanka is a multi-ethnic, multi-religious, multicultural nation. Thank you.
Thank you. It has been sitting still 1:30 p.m.